මේ ධර්ම සාකච්ඡා අවස්ථාව උදේවරුවේ භාවනා කළා අපත් සමගම සිහියෙන් මේ මොහොතේ ඉන්න සහකලා දුවන්නට පුරුදුණු හිත හඳුනා ගන්න හැකි වුණා. හඳුනාගෙන නවතින්න මේ මොහොතට අදාළ නැති වැඩක් නැති පළක් නැති තේරුමකුත් නැති දහසකුත් එකක් සිටිවිලි හතු පිපෙනවා වගේ ඇතිවී මතුවී නැතිවී යනවා, අතුරුදහන් වෙනවා. ඉතින් සිටිවිල්ලක් හිතේ පවතින්නේ බොහෝම පුංචි වෙලාවක්. ඒ පුංචි වෙලාවේ සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් නම් තැන්පත්ව ඉන්න පුළුවන්. ඒ සිටිවිල්ලෙන් බාධා නොවී වර්තමානයේ ඉන්න පුළුවන්. ඉතින් ඒ සඳහා උපකාරයක් විදිහට ස්වභාවික හුස්ම යොදා ගන්නවා. හුස්ම කියන්නේ බොහෝම සරල දෙයක්, එමෙන්ම නැතුවම් බැරි දෙයක්. හැම මොහොතකම අපත් සමග සිටින කෙනෙක් ඒ හුස්ම උදව් කරගන්නවා අර දුවන හිතට නවතින්න. ඒ පුහුණුවේ තමා පෙරවරුෙහි යෙදුනේ. ඉන්පසු දහමට කන් යොමු කළා. අපව හඳුනා ගැනීමේ තිබෙන වටිනාකම, ඇත්තටම අපි කවුද, අපි ගැන දන්නවද, කොපමණ නොදන්නා රහස් මම ඇතුලේ ලියවිලා තිබෙනවද, ජීවිතයට නොදුටු පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් අප ඇතුලේ නිදාගෙන සිටිනවාද, අප නොදන්නා අපේම චරිත ලක්ෂණ කොපමණ බීජ විදිහට අප තුල ගබඩාව තිබෙනවාද, කොයි මොහොතේ මොන වැස්සට මොන බීජය පැලවි මොන විදිහේ දෙයක් අපේ අතින් වෙයිද, මේ ගැන අපි අවධානය යොමු කළා, සාකච්ඡා කළා, මෙනෙහි කළා. දැන් තිබෙන්නේ අපේම අත්දැකීම්, අපේම වටහා ගැනීම් සහ අපේම ගැටලු ගැන සාමූහිකව විමසන, සොයන, සාකච්ඡා කරන අවස්ථාව, ධර්ම සාකච්ඡාව. අත්දැකීම් බෙදාගන්නට කැමතිනම් මේ යට අවස්ථාව, එමෙන්ම ප්‍රායෝගික ගැටලු තිබෙනවා නම් විසඳා ගන්නට මේ විමසන අවස්ථාව.
තුමාගේ උදේ දේශනාවෙන් කියවන පරිදි අපිට කිතා පිළිත් පිළිමන්දව ඉතිරව මෙයා මෙහෙම කෙනෙක්, කර්මාන්ත කෙනෙක්, නපුරු කෙනෙක්
ඔව් එක එක සිදුවීමක් ගැන අපිට කියන්න පුළුවන් මේ සිදුවීමේදී මෙහෙමයි මෙයා වැඩ කරේ මෙයා මේ වගේ කෙනෙක් කියලා. හැබැයි ඊළඟ සිදුවීමේදී මොන විදිහට වැඩ කරයිද කොයි විදිහේ කෙනෙක් වෙයිද එහෙම කියන්න බෑ. සමහර විට වෙනස්ම හැසිරීමක් දක්වන්න පුළුවන්. ඉතින් පුද්ගලයා මිනිසයා තරම් බොහෝම ඉක්මනට වෙනස් වෙන වෙනත් ජීවියෙක් ලෝකේ නෑ. කියන්නේ මානසික පැත්තෙන් පුද්ගලයෙක් විදිහට චරිත ලක්ෂණ වලින් සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙන තවත් දෙයක්ුත් නෑ මේ විශ්වයේ කෙනෙකුත් නෑ මිනිසයා තරම්. මේ මොහොතේ ඉන්න කෙනා ගැන විතරයි අපිට සහසුද්දෙන්න කතා කරන්න පුළුවන්. ඊළඟ මොහොතේ එතන ඉන්නේ කවුද, එයා මොනවා කියයිද, මොනවා කරයිද අනිවාර්යෙන් කියන්න බෑ. ඒ නිසා තමයි මෙතන ස්ථිර කෙනෙක් නෑ කියලා දහමේ කියන්නේ. ස්ථිර කෙනෙක් නෑ, දිගටම ඉන්න කෙනෙක් නෑ, එකම විදිහට ඉන්න කෙනෙකුත් නෑ. ඒ අවිනිශ්චිත භාවයයි ඒ වෙනස් වීමයි දෙකම අපේ මූලික ලක්ෂණ දෙකක්. ඒ වෙනස් වීම පේන්න පේන්න සහ අවිනිශ්චිත බව වැටහෙන්න වැටහෙන්න අපි අපිටයි අනුන්ටයි හංවඩු ගැසීම නවත්තනවා. බොහෝ විට පුංචි සිදුවීමකින් අපි මුළු පුද්ගලයෙකුට නමක් දෙනවා, හංවඩු ගහනවා, හොඳයි කියා, නරකයි කියා සහතික ලියනවා. හැබැයි ඒක සිදුවීමක් ගැන, ඊට කලින් කරපු දේවල්, ඉන් පසුව කෙරෙන දේවල් ගැන හිතන්නේ හොයන්නේ නැතු. ඉතින් එහෙම හිතන්න ගියාම කිසිම දෙයක් ගැන අවසාන නිගමනයකට එන්න බෑ. මොකද ඊළඟ මොහොතේ අලුත්ම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ධර්ම කියන්නේ මේ සියලු සංස්කාරයෝ අනිච්චයි කියලා. සබ්බේ සංඛාරා අනිච්චා. මේ හැම සකස් වීමක්ම වෙනස් වීමට යටත්. ඒ වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි දන්නේ නැහැ. ඒ වෙනස් වීමත් අපිට ඕන විදිහට නොවේ වෙනස් වෙන්නේ. ස්ථාවර නැහැ. ස්ථාවර පුද්ගලයන් නැහැ. ස්ථාවර කෙනෙක් කියලා කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. ඉතින් මෙහා ඉතින් අමාරුයි කියන්නේ. ස්ථිර කෙනෙක් ඉන්නවා, ස්ථාවරයි, මෙයා මෙහෙම්මමයි කියලා අමාරුයි කියන්නේ. කියන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මිනිස්සයා කියන්නේ ප්‍රහේලිකාවක්. හැම මිනිසෙක්ම ප්‍රහේලිකාවක්. තමන්ටත් ප්‍රහේලිකාවක්, අනුන්ටත් ප්‍රහේලිකාවක්. තේරුම් ගන්න බෑ කියන්නේ ඒකයි. අපි කියනවා අපිව තේරුම් අරන්නේ නැහැ. මේ ලොකු ප්‍රශ්නයක් මනුෂ්‍ය මිනිස් සම්බන්ධතාවල නිතරම හට ලැබෙන එකක්. දෙමව්පියෝ කියනවා දරුවන් දෙමව්පියන්ව තේරුම් අරන්නේ නැහැ කියලා. දරුවන් කියනවා අම්මා තාත්තා අපිව තේරුම් අරන්නේ නැහැ. ගුරුවරුන් තේරුම් අරන්නේ නැහැ කියනවා ශිෂ්‍යයන්. ශිෂ්‍යයන්ව තේරුම් අරන්නේ නැහැ කියනවා ගුරුවරුන්. ඉතින් මේ විදිහට මේක හැම තැනකම තියෙන ප්‍රශ්නයක්. තේරුම් ගන්න අමාරුයි. මිනිසයා කියන්නේ ප්‍රහේලිකාවක්. ඒක එක පැත්තක් පුරවගෙන එනකොට අනිත් පැත්ත වෙනස් වෙලා. ඉතින් මේ කවදාවත් පුරවලා ඉවර කරන්න බෑ. ලේසි නෑ. අපි කෙනෙක් පිළිබඳ අවසාන නිගමනයකට આવොත් අපිටයි දුක් විඳින්න වෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණය ඕන කෙනෙකුට වෙනස් වෙන්නත් පුළුවන්. કોઈ පැත්තරද කියන එක වෙනම කාරණයක්. නමුත් හිතලා කිසියම් වෙනසක් තමා තුළ ඇති කරගන්න පුළුවන්. තමන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන් නොවන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නපුරු කෙනෙක්, කුට කාරුණික කෙනෙක් වෙන්න පුළුවන්. බැරි නෑ. ඒ නපුරුකම කියන එක ස්ථිර ගතියක් නෙවෙයි. ඉතින් ඒ නිසා කෙනෙකුට කරුණාවේ බීජය තමා තුළ රෝපණය කරගෙන ඒ කාරුණික බීජයට වතුර පොර දැම්මොත්, ඒ කරුණාව පිළිබඳව සැලකිලිමත් වුණොත්, කරුණාව වගා කළොත් කාරුණික කෙනෙක් වෙනවා. ඒ හැකියාව හැම මිනිස්සෙකුටම තියෙනවා. අලුත් කෙනෙක් වෙන්න පුළුවන්, වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන් හැකියාව. ඒට විශිෂ්ටතම නිදර්ශනය දෙන්නේ අඟුලිමාල හාමුදුරුවෝ. අති විශිෂ්ට ආදර්ශයක් උන්වහන්සේගෙන් ලැබෙන්නේ. දැන් අනිත් රහතන් වහන්සේලා ගත්තත් අති විශිෂ්ටයි. කොයි රහතන් වහන්සේත්, මහරහතන් වහන්සේ, උන්වහන්සේලාගේ දැනුම, ප්‍රඥාව, කරුණාව, ඒ සියල්ල අති විශිෂ්ටයි. නමුත් වෙනසක් තියෙන, උන්වහන්සේලා හොඳට හිටපු අය, බොහොම හොඳට වැදගත් විදිහට සදාචාරාත්මකව සමාජයේ ප්‍රශංසාවට ලක් වෙලා එහෙම ඉඳලා උන්වහන්සේලා ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාපනයක් ලැබලා, පුහුණුවක් ලැබලා මහරහත් තත්ත්වයට පත් වුණා, මහාන වෙලා. ඉතින් ඒ ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා, ඒ ගැන අහනකොට කියනකොට. නමුත් අඟුලිමාල හාමුදුරුවෝ ඊට වැඩිය වෙනස් ආදර්ශයක් දෙන්නේ. සමහර උන්වහන්සේ ප්‍රාර්ථනා කරගෙන ආවත් දන්නේ නැහැ ඉබඳු පණිවිඩයක් මේ ලෝකයට දෙන්න. එහෙම කෙනෙකුටත් ගැලවෙන්න පුළුවන්. එහෙම කෙනෙකුටත් සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. නිවන් දකින්න, රහත් වෙන්න පුළුවන්. බොහෝ විට අපි පුංචි පුංචි සිදුවීම් අල්ලගෙන අපේම අතීතයේ පුංචි සිදුවීම් අල්ලගෙන, අනිත්‍යගේ අතීතවල පුංචි සිදුවීම් අල්ලගෙන මේ මාර්ග බාධක දානවා, රෝඩ් බ්ලොක්ස්. මෙයාට යන්න බෑ, මට යන්නත් බෑ මේ පාරෙමින් එහාට. මේ දහම් මාර්ගයේ, දහම් මාවතේ මාර්ග බාධක නැහැ. කිසිම මාර්ග බාධකයක් නැහැ. කිසිම රෝඩ් බ්ලොක් එකක් නැහැ මේ පාරේ. එහෙම නැති එකම පාර තමා මැදුම් පිළිවෙත, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕනෑම කෙනෙකුට මේ ගමන පටන් ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අහන්නේ කාගෙන්වත්, අයියේ මොනවද කළේ, පෙරේද මොනවද කළේ, ගිය අවුරුද්දේ මොනවද කළේ, කොයි වගේ කෙනෙක්ද, අනිත් අය මොනවද කිව්වේ, ඒ කිසි කතන්දරයක් අහන්නේ. ලෑස්තිද මේ මොහොතේ සිට අලුත් කෙනෙක් වෙන්න සූදානම්ද, ඕනෙකම තියෙනවද මේ මැදුම් පිළිවෙතෙහි, ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ගමන් කරන්න සැබෑ අවශ්‍යතාවයක් තියෙනවද? එපමණයි අහන්නේ, වෙන කිසි දෙයක් අහන්නේ. හොඳද නරකද කියලා අහන්නේ. මේ මොහොතේ සිට හොඳ කෙනෙක් වෙන්න ලෑස්තිද? එහෙනම් මෙන්න පාර.
ඒව නැති කරගන්නේ කොහොමද අපේ භාවනාව?
ඔව් ඒ ඒ අනතුර තියෙනවා ඒ කොයි දොරෙන් එළියටේද කියන්න බැරි ඒ අවිනිශ්චිත බව තියෙනවා ප්‍රතක්ජන කියන ස්වභාවය ඇතුලේ. කොයි පැත්තට පෙරලෙයිද කොපමණ පෙරලෙයිද එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ප්‍රතක්ජන කෙනෙක් පිළිබඳව සහතිකයක් දෙන්න බෑ. කොපමණ හොඳ වෙයිද කොපමණ නරක් වෙයිද කොපමණ හොඳ දේවල් කරයිද මොන මොන විදිහේ අකුසල කරයිද කියලා එහෙම මායිමක් නැහැ වටේට. ප්‍රතක්ජන කෙනෙක් වටේට එහෙම මායිමක් නැහැ. අද සම්පූර්ණයෙන් හොඳ කෙනෙක් විදියට ඉඳලා හෙට සම්පූර්ණයෙන් නරක කෙනෙක් වෙන්නත් පුළුවන්. අද අන්තිම නරක කෙනෙක් හෙට උපරිම හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ සියල්ල වෙන්නේ තමන්ගේ පාලනයකින් තොරව. ඒකයි මෙතන තියෙන මූලිකම කාරණේ. කෙනෙක් පෘථග්ජන කෙනෙක් හොඳ වෙන්නෙත් නරක වෙන්නෙත් තමන්ගේ පාලනයෙන් තොරව. ඒ විදිහේ පිරිසක් ආශ්‍රය කරනකොට ඒ අදාළ අවශ්‍යතා මතුවෙනකොට ප්‍රවණතා එන විට බලපෑම් වෙනකොට පෙළඹවීම වෙනකොට මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට කෙනෙක් හොඳ වෙනවා නරක වෙනවා. හොඳ කෙරෙනවා නරක කෙරෙනවා. ඒ නිසා ඔය ගති කියන ඒවා එක එක ගති මේ ගතිය අර ගතිය කියලා අපි ගති කියලා කියන්නේ මේ ස්වභාවයන්. මේවා වැළඳ නොගෙන සිටිය යුතුයි. මේවා වෙස්මූණු. එතන මේ වෙස්මූණු අපි දාගන්න නැතුව ඉන්න ඕනි. අපි මේ වෙස්මූණු මහ ගබඩාවක් තියෙනවා. ලස්සන වෙස්මූණු, කාරුණික වෙස්මූණු, අකාරුණික වෙස්මූණු, භයානක වෙස්මූණු, නපුරු වෙස්මූණු, එක එක ජාතිය වෙස්මූණු කොපමණ තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. කොපමණ වෙස්මූණු සංඛ්‍යාවක් තියෙනවද කියලා. පලි ගන්න වෙස්මූණු, සමාව දෙන වෙස්මූණු, අනුකම්පා කරන වෙස්මූණු, කුරුරු වෙස්මූණු, මේ විදිහට වෙස්මූණු ගබඩාවක් අපි හැමෝගෙම ඇතුලේ තියෙනවා. එතකොට මේ එක එක වෙස්මූණේ අවස්ථා විසින් අපේ අතට දෙනවා. ඔය වගේ අවස්ථාවක මෙන්න මේ වෙස්මූණ තමයි දාගන්න ඕනේ. ඉතින් ඒ වෙස්මූණ අපි දාගන්නවා. මේ වගේ වෙලාවක තරහ ගන්න ඕනේ. ඉතින් තරහ ගන්නවා. මේ වගේ වෙලාවක බය වෙන්න ඕනේ. ඉතින් බය වෙන වෙස්මූණ දාගන්නවා. ඉතින් අපිමයි මේ වෙස්ෂේ ගන්නෙ, ඒ වෙස්මූණ දාගන්නේ. ඊළඟට ඒ දාගත්ත වෙස්මූණට අපිම රැවටෙනවා. මේ තමයි මම කියලා. මේ මගේ හැටි, මගේ මූණ. මම මෙහෙමයි. මේක වෙස්මූණක් විතරයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි ඒ වෙස්මූණට යට වෙන්නේ නැහැ. අපි රැවටෙන්නේත් නැහැ. මේ මම නෙමෙයි. මේ මගේ හැටි නෙවෙයි. ඉතින් ඒ තමයි භාවනා ක්‍රමයක් විදිහට නිර්දේශ කොට තිබෙන්නේ. මෙදින් ගැලවෙන්න, මේ උගුලට අහු නොවි ඉන්න. මේ මම නෙවෙයි, මේ මගේ හැටි නෙවෙයි. මේ භාවනා කමඨහන උපයෝගී කරගෙන බලන්න ඕනෑම වෙලාවක මොන හැඟීම ආවත් මොන කෙනෙක්ගේ වෙස්මූණක් අපේ මූණට දැම්මත් කවුරු දැම්මත් මේ මම නෙමෙයි, මේ මගේ හැටිත් නෙමෙයි. ඒ මෙනෙහි කිරීම කරන්න පුළුවන් නම් ඒ වටහා ගැනීම මේ වෙලාවේ කරගන්න පුළුවන් නම් ඒ වෙස්මූණ නිකම්ම ගැලවිලා යනවා. නිකම්ම ගැලවෙනවා. එහෙම නැත්නම් මේ මමයි මගේ හැටි කියලා හිතපු ගමන් මේ වෙස්ම උන අපි අලව ගන්නවා මූණේ. අලව ගන්නවා. නිකන් දා ගන්නව නෙමෙයි අලව ගන්නවා. ඊට පස්සේ ගලව ගන්න බෑ. අපිට ගලවන්න බෑ ලෙව්වහම. අපිම රැවටෙනවා. එහෙම කාලයක් මූණේ අලවගෙන හිටියාම වෙස්යක් වෙස්ම උනක් මේ මමයි කියලා අපිම රැවටෙනවා. තොට සැබෑ රැවටීම කියන්නේ සැබෑ මුලාව කියන්නේ සැබෑ මෝහය කියන්නේ සැබෑ අවිද්‍යාව කියන්නේ අනුන්ට රැවටෙන එකට නෙවෙයි අපිටම රැවටෙන එකට. කාටවත් උදව් කරන්න බෑ එතනදී. අනුන්ට රැවටුනහම තව කෙනෙකුට ඇවිල්ලා උදව් කරන්න පුළුවන්. ඔයා එහෙම හිතුවට එයා එහෙම නෙමෙයි එයා මෙහෙම කළා තියෙනවා. එයා හොඳ කෙනෙක් එහෙම කියලා තව කෙනෙකුට ඇවිල්ලා අපිට කරුණු කියලා අර අනුන්ට රැවටුණු එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි අපි අපිට රැවටුණාම කාටද පුළුවන් ඇවිත් අපිට උදව් කරන්න? කාටද පුළුවන් අපිට අපි ගැන කියලා දෙන්න? කවුද දන්නේ අපි ගැන? අපිවත් දන්නේ නැතිකොට. ඒ නිසා මේන් බේරෙන්න තියෙන විශිෂ්ටතම ක්‍රමයේ විදිහට දහමී කියන්නේ අනත්ත. අනත්ත මොන සිතිවිල්ලාවත් මොන හැඟීමාවත් මොන ආවේගයාවත් හොඳ වුණත් නරක වුණත් හොඳද නරකද කියන එක නොවේ ප්‍රශ්නේ. මේ මම නෙවෙයි. මේ මම නෙවෙයි. ඒ බීජ අපි පැල කරගන්නේ. පැල කරගන්නේ. අසීහිය අසීහියෙන් යුක්ත හිත හැම බීජයකටම තවානක් වෙනවා. එන බීජය පැල කරගන්නවා අසීහිය. අවසානයේ තමන්ම පැල කරගෙන තමන්ම පෝර දමා වවාගත් ඒ වනාන්තරේ තමන්ම අතරමං වෙනවා. තමන්ම දන්නේ තමන් කවුද කොයි වගේ කෙනෙක්ද මම්මුලා වෙනවා. සිහිය කිසි දෙයක් පැල කරගන්නේ. සිහිය හරියට කැඩපතක් වගේ කන්නඩියක් වගේ දර්පණයක් වගේ එනේන සිතිවිල්ල එනේන හැඟීම පරාවර්තනය කරනවා. පරාවර්තනය කරනවා. මේ සිහියෙන් බැලුවොත් ඒ හැඟීම පේනවා අපිට. හැබැයි හැඟීම් බර නොවි ආවේගයේ දකින්වා ආවේගශීලී නොවි. කැඩපත කවදාවත් ආවේගශීලී වෙන්නේ නැහැ. ගින්නක් කැඩපතට පුළුවන් පරාවර්තනය කරන්න පිච්චෙන්නේ නැතුව. කැඩපත පිච්චෙන්නේ නැහැ ගින්නක් පරාවර්තනය කරා කියලා ඉදිරියේ තියෙන ජලාශයක් පරාවර්තනය කරා කියලා කැඩපත තෙමෙන්නේ නැහැ දියබත් වෙන්නේ නැහැ. ඒ තමා සුවිශේෂී ලක්ෂණය. කැඩපතක තිබෙන සිහියේ තියෙන සිතිවිල්ලක් බවට පත් නොවි හැඟීමක් සහ ආවේගයක් බවට පත් නොවි එනේන සිතිවිල්ල එනේන හැඟීම හුදෙක් පරාවර්තනය කිරීමක් පමණක් කරන්න. ඒ දේ බවට පත් නොවි එය වැළඳ ගන්න නැතුව එය බදා ගන්න නැතුව තමන්ගේ මූණේ එය අලව ගන්න නැතුව කැඩපත හැම විටම හිස්. කැඩපත කවුරු වගේද? ලස්සන කෙනෙක් වගේද? දැන් ලස්සන අය පෝලිමක් කැඩපත ඉදිරියේ හිටගෙන හිටියා පැය ගාණක් අවුරුදු ගාණක්. ඒ කැඩපත ඇතුලෙන් ලස්සන ප්‍රතිබිම්බ දැක්කා. ප්‍රතිබිම්බ මැවුණා. හැබැයි ඒ නිසා කැඩපත ලස්සන කෙනෙක් වෙනවද? නෑ. කැඩපත කැඩපතමයි. ඒක අමුතු ලස්සනක් නෑ. අර ලස්සන අය අවුරුදු ගාණක් හිටන් හිටියත් කැඩපත ඉදිරියේ එක මොහොතකින් අයින් වුණාද කැඩපත හිස්. කිසිම ලස්සනක් කැඩපත තියාගන්නේ නැහැ, ඉතිරි කරගන්නේ නැහැ. ତେର ලස්සන බවට පත් නොවි ලස්සන පරාවර්තනය කරනවා. ඒ වගේම අවලස්සන කැත දේවල් හෝ පුද්ගලයන් ඉදිරියේ කැඩපත ඒ විදිහටමයි හැසිරෙන්නේ, වෙනසක් නැහැ. ඒ අවලස්සනත් පරාවර්තනය කරනවා. ඉතින් අවලස්සනක් ජීවිත කාලයක් පුරාම කැඩපතක් ඉදිරියේ තිබ්බොත් ඒ කැඩපත ඇතුලෙන් පේන අවලස්සන තමයි. හැබැයි කැඩපත අවලස්සනක් වෙන්නේ නැහැ. කැඩපත අවලස්සන බවට පත් වෙන්නේ නැහැ. ඒ පරතරයේ තියෙනවා කැඩපත දන්නවා මේ හුදු පරාවර්තනයක් පමණයි, ප්‍රතිබිම්බයක් පමණයි. මම නෙමෙයි, මේ මම නෙමෙයි, මේ ලස්සනත් මම නෙමෙයි, මේ අවලස්සනත් මම නෙමෙයි. ඔව්, ඒ කිසියම් ආවේගයකට අනුව අපි ප්‍රතික්‍රියාවක් ගත්තොත් මානසිකව හරි වචනයෙන් හරි කයින් හරි ප්‍රතික්‍රියාවක් ආවේගශීලීව ගත්තොත් එතකොට ඒ ගත්ත කෙනා ඒකට වග කියන්න ඕනේ. ඒ ආවේගය නෙමෙයි වග කියන්න ඕනේ, ගත්ත කෙනා. ඒක තමයි මේ සංසාරේ තියෙන භයානකකම. මේ සංසාරය සොඳුරු නවාතැම්පලක් නොවන්නේ ඒ නිසා. ඇවිත් යන ආවේග, ඇවිත් යන කෙලෙස් අපිව නටවනවා. හැබැයි ඒ නටන නැටිල්ලේ වගකීම අපි ගන්න ඕනේ. ආවේගය ගන්න නැහැ ඒක. නටන කෙනායි වගකීම් බාර ගන්න ඕනේ. කවුරු හරි මාව නැට්ටුවා, අරයා තමයි ඒ තාලේ ගැහුවේ, ඒ බෙරේ, ඒ නිසයි මන් නැටුවේ කියලා ඒ වගකීම වාදකයාට, බෙර වාදකයාට දාන්න බෑ. කවුරු මොන තාලේ ගැහුවත් අවසාන වශයෙන් ඒ තාලෙට නටනවද නැද්ද කියන තීරණය අපේ අතේ තියෙනවා. එතරේ තීරණය ගැනීම තමයි වගකීම බාර ගැනීමක් වෙන්නේ. තීරණයක් ගත්ත කියන්නේ වගකීම බාරගත්ත නිසා. තීරණ ගැනීමට තමයි කර්මය කියලා දහමේ කියන්නේ. චේතනාවනේ කර්මය කියන්නේ. චේතනාව කියන්නේ තීරණයක් ගත්තා. මම මෙහෙම කරනවා, මෙහෙම කියනවා. එතකොට ඒ තීරණය ගැනීම තමයි වගකීම බාර ගැනීම වෙන්නේ. කවුද ඒ තීරණය ගන්න පෙළඹුවේ? මොන හේතුද පෙළඹෙව්වේ? ඒව වැදගත් වෙන්නේ දෙවෙනියට. ඒවටත් පොඩි වගකීම් ටිකක් යයි. හැබැයි මූලික වගකීම එන්නේ මම මොකද්ද කරන්නේ කියන තීරණය මම ගත්තොත් ඒ කරන දේ වගකීම අනිවාර්යෙන් මට පැවරෙන. ඒතකොට තීරණ ගත්ත කියන්නේ අපි ඒකට අත්සන් කරා කියන එක, එකඟ වුණා කියන එක. ඒතර එතන අපේ අත්සන තියෙනවා. ආපසු ලිපිනේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගකීමේ ප්‍රතිඵල ඒ හැරෙන තැපෑලෙන් එනවා. එදාම හරි වෙන දවසක හරි එන්න පුළුවන්. හැබැයි අතීතේ මොනවා කළත් ඒ කළ දේවල් වල විපාක අපි වෙතට බලහත්කාරයෙන් ඇදලා ගන්න පුළුවන්. අපි දැනුත් ඒ විදිහටම ඉන්නවනම් කලින් අපි යම් යම් දේවල් කරා නම් හොඳ හෝ නරක, ඒ කළව දේවල් වල හොඳ වල හොඳ විපාකත් නරක වල නරක විපාකත් අපි කොහෙ ගියත් අපි ළඟට බලහත්කාරයෙන් ඇදලා ගන්න පුළුවන්. අපි තවදුරටත් ඒ විදිහටම ඉන්නවනම් නැවත නැවත ඒ ක්‍රියාම කරනවා නම් අපි මෙතන ලොකු ආකර්ෂණයක් උඩ නගා ගන්නවා, ලොකු කාන්දමක්, චුම්බකත්වයක්. එතකොට ඊට සමාන අතීත ක්‍රියාවල විපාක එතෙන්ට ඇදිලා එනවා. හැබැයි අපි ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියා කරනවා නම් දැන් එතන විකර්ෂණයක් අපි ගොඩනගන්නේ. එතන ඊට සමාන ක්‍රියා අපි අතීතේ කරලා තිබ්බත් ඒ වගේ විපාක මෙතෙන්ට ඇදිලා එන ගතිය නැහැ. මෙතනින් විකර්ෂණයක් වෙන්නේ. එතන විපාක තිබුණත් ඒවා විපාක දීම පමා වෙනවා, එක්කෝ අහෝසියලා යනවා, එක්කෝ ඒ විපාකවල බලය අඩු වෙලා යනවා. ඒක හොඳටත් එහෙමයි, නරකටත් එහෙමයි. ඔය එහෙම ඔක්කොම අතු කාලා දැම්මොත් අමාරුයි. එතකොට එයා 100ත් අතු කාලා දානවනේ. එහෙම වුණොත් අඳුන ගන්න බෑ. ඉතින් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ ඊට පස්සේ. එතකොට වෙන්නේ අඳුන ගැනීමට වඩා මතක් වීමක්. මොකද උනේ මට, මම මොනවද කරේ, කවුද මට වැහුනේ කියලා. ඉතින් ඒ නිසා තමා මේ සිහිය පිහිටවා ගැනීමේ වැදගත්කම. හැකි පමණ සිහියෙන් ඉඳ උත්සාහ කරන්න. හැකි සෑම විටම සිහියේ ජීවත් වෙන්න, සිහිය පිහිටවා ගන්න. එතකොට එයා මොනව අතුගාලා දැම්මත් කිසියම් මට්ටමක සිහියක් ඉතුරු වෙනවා. ඒ සම්පූර්ණයෙන් එයාට බෑ සිහිය අතුගාලම දාන්න. අපි සිහියෙන් ඉඳ පුහුණු වෙලා තියෙනවනම් එතකොට ඒ සිහිය, ඒ සති ප්‍රදීපය, ඒ සිහියේ පහන සම්පූර්ණයෙන් නිවන්න බෑ කිසිම ආවේගයකට. පුහුණු කළ සිහියක් තියෙනවනේ. එතකොට මේ පුංචි පහන් සිල අපිට පෙන්නනවා මේ කවුද ආවේ වේදිකාවට. එතකොට මෙයා කියන ඒවා කරනවද නැද්ද? එයා ගහන පදේට නටනවද නැද්ද? මේකට සිහිය තියෙන්නම ඕනේ. ඊළඟට ආවේග කියන ඒවා අපි කියනවා ක්ෂණික ආවේග කියලා. එකපාරට බයක් එනවා, තරහක් එනවා, දුකක් එනවා. ඉතින් අපි කියනවා මේවට ක්ෂණික ආවේග. මේ බලාපොරොත්තු නොවුණු වෙලාවක එන්නේ, කලින් කියලා නෙමෙයි එන්නේ. ඒක ඇත්ත. හැබැයි පුංචි හරි සිතීමක් එතන තියෙනවා. ඒ පළවෙනි එක මොකක් හරි සිදුවීමක් වෙන්න ඕනේ. මොකක් හරි දෙයක් අපිට පේන්න ඕනේ, ඇහෙන්න ඕනේ, ඇඟට දැනෙන්න ඕනේ, මතක් වෙන්න ඕනේ. මොකක් හරි සිදුවීමක් වෙන්න ඕනේ. දෙක, ඒ සිදුවීම ගැන අපි හිතන්න ඕනේ. ඒතර මේ පැත්තේ සිදුවීම කියන අමුද්‍රව්‍ය සිතීම නැමැති යන්ත්‍රය ඇතුළට දැම්මහම ඒ සිදුවීම් කියන අමුද්‍රව්‍ය යන්ත්‍රයට, මේ සිත කියන යන්ත්‍රයට ඇතුල් කරනවා දොරටු හයකින්. සලායතන කියන්නේ ඒක. ඇහෙන් ඇතුල් කරනවා, කනෙන්, කොහෙන් හරි දිවෙන්, නාසයෙන්, මනසින් මතක විදිහට, කයින් ස්පර්ශ විදිහට. එතකොට මේ අමුද්‍රව්‍ය වර්ග හයක්. හැබැයි මේවා සිදුවීම්, මේ සිතීම කියන යන්ත්‍රයට දානවා. ඒ යන්ත්‍රණයට ඇතුල් කරනවා. ඒක ඇතුල් කරන එක නවත්තන්න බෑ. ඒක ඇතුල් කිරීම නවත්තන්න පුළුවන්නේ එක්ක ගැඹුරු නිින්දක ඉන්නකොට මේක වෙනවද නැද්ද අපි දන්නේ නැහැ. එහෙම නැත්තම් අසීයෙන් ඉන්න ඕනේ, ක්ලාන්ත වෙලා. එහෙම නැත්තම් ඉතින් කෝමහ එක වගේ නිර්වින්දනය කළ තැනක. අන්න එහෙම වුණොත් මේක කිසියම් දුරකට වෙන එකක් නෑ. එහෙම නැත්තා නැති හැම විටම කුමක් හෝ අමුද්‍රව්‍යයක් මේ සිදුවීමක් හරහා අපේ ඉන්ද්‍රයක් තුලින් මනස කියන යන්ත්‍රයට ඇතුල් වෙනවා. ඇතුල් වෙනවාමයි. ඒ ඇතුල් වුණු ගමන් මනස ඒ ගැන හිතන්න පටන් ගන්නවා. ඒක නවත්තන්නත් බෑ. හිතනවා. ඒ හිතන විදිහේ ප්‍රතිඵලයක් විදිහට තමයි කිසියම් ආවේගයක් මේ යන්ත්‍රයෙන් එළියට එන්නේ. නිෂ්පාදනයක් විදිහට එළියට එන්නේ ආවේගයක් අර දාපු අමුද්‍රව්‍යයේ උඩ නෙමෙයි හිතීම උඩ. කොහොමද හිතුවේ කියලා. එනිසා මොන සිදුවීම වුණත් අපි හිතන විදිහ අනුවයි හැඟීමක් එන්නේ. එකම සිදුවීම ගැන අපි එක දවසක එක විදිහකට හිතුවහම සතුටක් එනවා. තව දවසක තවත් විදිහකට හිතුවහම බයක් එනවා. තවත් දවසක ඒ සිදුවීමටම මුහුණ දීලා හිතන්න ගියාම තරහක් එන්න පුළුවන්. ඉතින් ඒ සිදුවීම නෙමෙයි අපව තරහ ගැස්සුවේ, අපව ඇඬෙව්වේ, අපව සතුටු කළේ අපිම හිතපු විදිහ. මේ සිතීම බොහොම ශනිකව වෙන්නේ. බොහොම ඉක්මනට තමයි සිතීම වෙන්නේ. ඒත කාලයක් යනවා කියන එක අපිට දැනෙන්නේ නැහැ. එපමණටම ශනිකයි සිතීම. ඒතර සිදුවීම වෙනවා අපි දන්නවා. සිතීම අපිට පේන්නේ බොහොම ඉක්මන් වේගවත් අදෘශ්‍යමානයි. ඊළඟට අපි ආවේගශීලී වෙනවා. මොකක් හරි ආවේගය සතුටක් ඇවිල්ලා, දුකක් ඇවිල්ලා, කලකිරීමක් ඇවිල්ලා, මොකක් හරි ආවේගයක් ඇවිල්ලා. ඉතින් අපිට පේන්නේ අර සිදුවීමයි මේ ආවේගයයි විතරයි, මේ අමුද්‍රව්‍යයයි මේ ඵලයයි විතරයි. ඉතින් අපි මේ දෙක තමයි සම්බන්ධ කරන්නේ. මේ සිදුවීම හිඳයි මම අඬන්නේ. මේ සිදුවීම මාව තරහ ගැස්සුවා. මේ සිදුවීම මාව සතුටු කළා. ඒ සිත නොදැකීම නිසා ඇති කරගන්නා වැරදි නිගමනයක්. කිසිම සිදුවීමකට බෑ මිනිස්සෙකුව ආවේගශීලී කරන්න. අපිමයි අපිව ආවේගශීලී කරගන්නේ වැරදි සිතීම නිසා. ඒතර හොඳට සිහිය අපි ඔය දියුණු කරගන්නේ හුස්ම දිහා බලලා 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 ඇවිදලා සක්මන් කරලා කරලා තියෙන හැම පියවරක් ගැනම සිහියෙන් ඉඳලා 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 හිත දුවනකොට දිව්වා කියලා දැනගෙන මේම සිහිය හොඳටම සියුම් කරගෙන හොඳට සිහිය වේගවත් කරගෙන අපි උත්සාහ කරන්නේ ඒ දියුණු කරගත් දියුණු කරගත් මෝහත් කරගත් සිහියෙන් මේ ක්ෂණික සිතීම හඳුනාගන්න. තත්පරයෙන් කීයෙන් පංගුවද දන්නේ හිතන්නේ යන්නේ ඒ ටික හොඳටම ඇති. මේ වෙලාවේ සන්තෝෂෙන් ඉන්න කෙනෙක් අසන්තෝෂෙන් ඉන්න කෙනෙක් බවට පත් කරන්න පැයක් යන්නේ. සතුට සහ අසතුට අතර දුර කොපමණද, කොපමණ කාල පරතරයක් තියෙනවද? අවුරුද්දක්, මාසයක්, සතියක්, දවසක්, වරුවක්, පැයක්, විනාඩියක්? එච්චර ඕනේ. සතුටින් ඉන්න කෙනෙක් අසතුටින් ඉන්න කෙනෙක් වෙන්න, කිනා වෙන කෙනෙක් අඬන කෙනෙක් වෙන්න, ආදරයෙන් ඉන්න කෙනෙක් වෛර කරන කෙනෙක් වෙන්න තත්පරයක් ඇති හොඳටම. ඒක තත්පරයක සිටවිල්ලකට පුළුවන්. පුද්ගලයාම සම්පූර්ණයෙන්ම කනපිට හරවලා ඔළුවෙන් හිටගස්සන්. ඒ තමයි භයානකම්. මේ සිටවිල්ලේ තියෙන භයානකම සිටීමේ. ඒට එපමණ වෙලාවක් යන නිසා මේ වෙලාවක් යන්නේ නැතුව ශනිකව පුද්ගලයා වෙනස් වෙන්නේ. ලෝකේ වෙනස් වෙන්නේ නැහැ එච්චර වේගෙන්. මේ ලෝකේ වෙනස් වෙනවා, නමුත් එහෙම වේගෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒත් මුලින්ම අපි කරන්නට ඕනේ අර සිදුවීමයි ඵලයයි ආවේගයයි ඔය දෙක මැද්දට සිහිය දාගන්න එක. හරි අමාරු යොතෙන්ට ඇතුල් වෙන්න. මොකද ශනිකෝ වෙලා ඉවරයි. අන්තික හරි වේගෙන් කැරකෙන යන්ත්‍රයක්. ඉතින් ඒක මැද්දට යන්න ලේසි නෑ. ඉතින් ඒ තමයි අපි සුදුස්සන් බවට පත් වෙන්නේ වෙනත් භාවනා ක්‍රම කරමින් 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 සියුම් වෙලා සියුම් වෙලා සියුම් කිරණයක් වගේ බවට පත් වෙලා එක්ස් කිරණයක් වගේ බවට පත් වෙලා අපි මේ යන්ත්‍රය ඇතුළට යනවා. ගිහිල්ලා අර මොනවහරි ඇහෙනවා, අපිට පේනවා, මතක් වෙනවා. එතකොට මේ පැත්තෙන් එකපාරට සතුටක් දුකක් තරහක් ඇවිල්ලා ඉතින් අපි අපිට දැන් පේනවා මේ මැද මේකට දේවල් තව එකතු වෙනවා. අඩු වැඩිය 3-5 හිතින් දානවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එක එක රස එන්නේ එළියට. ඉතින් මොනවද මේ දාන්නේ? අන්න බලන් ඉන්න මොනවද මේකට මේ එකතු කරන්නේ? මතක එකතු කරනවා, බලාපොරොත්තු එකතු කරනවා, ආකල්ප එකතු කරනවා, තමන් ළඟ තියෙන මත එකතු කරනවා. එතන එකතු කරන අඩු වැඩි උඩ ඒ රසකාරක උඩ තමයි අවසාන වශයෙන් ඵලය එන්නේ. මොන රසයේ ඵලයක්ද කියලා සිදුවීම උඩ නෙමෙයි. ඕනෑම අමුද්‍රව්‍යයක්, ඕනෑම තිත්තා අමුද්‍රව්‍යයක් පැනීරහට යන්න පුළුවන්. ඒකට පැනී සීනි එකතු කරොත්, ඒ වගේම ඕනෑම පැනිරහ දෙයක් කටේ තියන්න බැරි ඇඹුලක් විදිහට හදන්නත් පුළුවන්. ඒකට ඇඹුල් එකතු කරොත්, ලුණු එකතු කරොත් ඒ වෙනස් වෙනවා. ඉතින් ඒ එකතු කරන දේවල් හිතේ තියෙනවා. ඔය ඒ අඩුවැඩිය ටික එයා ළඟ තියෙනවා. ඒ රසකාරක ටික. ඒ කොපමණ රසකාරක තියෙනවද කියන එක දන්නේ නැහැ අපි. මේ සිත කියන්නේ රසකාරක ගබඩාවක්. කෘතීම රසකාරක ගබඩාවක්. ඒ ස්වභාවික නෙමේ, කෘතීම රසකාරක ගබඩාවක්. හැබැයි යා මෝඩයි. මෝඩ නිසා අතට අහුවෙච්ච එක දාන, ළඟ තියෙන එක දාන, දාලා පුරුදු වෙලා තියෙන ඒ දේම නැවත එකතු කරන, කල්පනා කරලා හොයලා බලලා මේකට ගැළපෙන්නේ මොකද්ද, මොන විදිහේ තීරණයක්ද ගැළපෙන්නේ, මොන විදිහේ නිගමනයකට සුදුසු කියලා එහෙම නැහැ. අතට අහුවෙච්ච දේ දානවා. අතර මෙයා බොළඳයි, කලබලයි, දන්නේ නැහැ. අතර ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දුක් විඳින්නේ. ඒ අවිද්‍යාවෙන්. අතර අවිද්‍යාවට අපි ඉඩ දෙන්නේ මේ ඒ අත්දැකීම සංස්කරණය කරන්න. සාමාන්‍යයෙන් හැම අත්දැකීමක්ම සංස්කරණය කරන්නේ අවිද්‍යාව. ඒක එඩිට් කරන්න. ඒ නිසා අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ ඒකයි. ඒ නොදැනුවත්කම, ඒ නොදන්නකම, ඒ මුලාව තමයි මේ අත්දැකීම් සංස්කරණය කරලා ගන්න එයාට ඕනේ විදියට. එයා තමයි සංස්කාරක එඩිටර්. තර මෝඩකම නම් එඩිටර් මෙතන ජීවිතේ සංස්කරණය කරන්නේ මෝඩකම විසින් නම් ඉතින් ප්‍රතිඵලය ගැටලු තමයි. ප්‍රතිඵලය දුක තමයි, අසහනේ තමයි. වෙන දෙයක් එයාට හදන්න බෑ. පුහුණු වෙනවා කොහොමද සිදුවීමක් හරියට තේරුම් ගන්න. එදා තේරුම් ගත්ත විදිහට නොවේ, අනිත්‍යය තේරුම් ගන්න විදිහටත් නොවේ. කොහොමද ධර්මානුකූලව තේරුම් ගන්න සිදුවීමක්? කොහොමද සිදුවීමක් දුකක් කරගන්නේ නැත්තේ? එතන අපිට ඉගෙන ගන්න නම් මේ කාටවත් උගන්වන්න බෑ. එතන කාටවත් උගන්වන්න බැරි දේවල් තියෙනවා. කිසියම් තැනකට එනකල් උගන්වන්න පුළුවන්. සිහියෙන් ඉන්නේ මෙහෙමයි, මෙහෙම හිටියොත් සිහිය දියුණු වෙනවා. හුස්ම ගැන සිහියෙන් ඉන්න, ඇවිදීම ගැන සිහියෙන් ඉන්න, ඇහෙන ශබ්ද ගැන සිහියෙන් ඉන්න, හිත දුවනෙක් ගැන සිහියෙන් ඉන්න. දැන් එහෙම ටිකක් කාට හරි ඇවිල්ලා අපිට උගන්වන්න පුළුවන්. හැබැයි ඒ අධ්‍යාපන ඉවර වෙනවා. ඒ තව කෙනෙක් ඉගෙන ගන්න එක එක යන්න පුළුවන් දුරක් තියෙනවා. ඉන් එහාට යන්න බෑ. ඉන් එහා එක තැනකට එනවා අපිටම ඉගෙන ගන්න වෙන. ඒකට තමයි විපස්සනා කියන්නේ. දැන් සමතේ කියන්නේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් ටිකක්. මෙහෙම හිටියොත් හිත තැන්පත් කරගන්න පුළුවන්. එහෙමම ටිකක් තියෙනවා. ඉතින් ඒක ඇත්ත. එහෙම අපි තැන්පත් කරගන්නවා. මෙහෙම හිටියොත් සීයෙන් ඉන්න පුළුවන්. හොඳ තියුණු සිහියක් එනවා. ඒ ක්‍රමයට අපි ඉන්නවා. ඒතර මේ සමතේ කියන්නේ සම්පූර්ණයෙන් ගුරු උපදේශ මත යන ගමන. ඒතර මේ භාවනාවේ ඒ යන්න පුළුවන් උපරිම දුර තමයි සමතෙන් කියන්නේ. ගුරුවරයෙක් එක්ක යන්න පුළුවන් දුර. ඊළඟට විපස්සනාවට එනකොට ඉතින් ඒකටත් ගුරුවරු අපිට ඉන්නවා කියන්න පුළුවන්. විපස්සනා ගුරුවරු කියලා. හැබැයි ඒ සැබෑ විපස්සනාවට එනකොට අපි තනි වෙනවා. සම්පූර්ණයෙන් තනි වෙනවා. තනියම ඉගෙන ගන්නට වෙනවා. තනියම හදාරන්නට වෙනවා. මේ විපස්සනා කරන ක්‍රම කියලා විපස්සනා ක්‍රම කියලා ක්‍රම ටිකක් උගන්වන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමත් අවසාන වශයෙන් එන්නේ සමතේට. සැබෑ විපස්සනාව පටන් ගන්නකොට එතන ගුරුවරයෙක් නෑ ආයේ. පිටිපස්සෙන් ගුරුවරයෙක් ඉඳලා අපේ අතින් අල්ලගෙන මෙහෙම ලියන්න ආයන්න මෙහෙම ආයන්න ලියන්න ඒ කතන්දර නෑ. ගුරුවරයා තමන් බවට පත් වෙනවා. ශිෂ්‍යයා තමන් බවට පත් වෙනවා. ඉගෙන ගැනීමත් තමන් බවට පත් වෙනවා. පාඩමත් තමන්ම තමයි. තමන් ගැන තමන් විසින්ම තමන්ටම උගන්නන විෂයකට තමයි විපස්සනා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔය ප්‍රත්‍යවේක්ෂාව හරි වටින්නේ. ඒතර මේ කාගෙන්වත් ඉගෙන ගන්න බැරි ටිකක් තමයි අපි ආපව හැරිලා අපි දිහාම බලලා ඉගෙන ගන්නෙ. අපිට දුකක් එනවා. එතකොට ඇයි මේ දුක ආවි කියලා අපි හොයනකොට අර හිත දෙන උත්තරේ තමයි මේ සිදුවීම නිසායි දුක ආවේ. මෙන්න මේ සිදුවීම නිසා. මෙයා අහක බලංගියේ හිඳයි මේ දුක තියෙන්නේ. මෙයා කතා නොකළ නිසායි මේ දුක තියෙන්නේ. එතකොට කෙලින්ම හිත මේ අවිජ්ජාව සම්බන්ධ කරන්නේ අපේ දුක සිදුවීමකට. එතන අවිච්‍යාව තමයි අපේ ගුරුවරයා. අපි හැම විටම සිදුවීම් එකයි ප්‍රශ්න හදාගන්නේ. ඒක අපි බලනවා සිදුවීම් වෙනස් කරන්න. හොඳින් හෝ නරකින් අපේ සතුට වෙනුවෙන්. අපි හිතනවා අපිට පුළුවන්. පුළුවන් බොහොම ටිකක්. බොහොම ටිකක්. ලෝකේ කියන්නේ අපේ සිතීමේ සීමාව ඉක්මවා ගිය දෙයක්. ලෝකවිෂයා චින්තියයි. ඒ සිතීමේ සීමාවට එහා ගිය දෙයක් ලෝකය. එතකොට ඒ හැම ලෝකයක් අපි හිතලා වෙනස් කරනවා නම් ඒක බොහොම ටික අවැටයක් විතරවත් වෙනස් කරගන්න බෑ මුළු ජීවිත කාලෙම උත්සාහ කළත්. අඩුම ගානේ එක පුද්ගලයෙක්වත් අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ද අපි සතුටටපත් වෙන ආකාරයට හැසිරෙන විදිහට. එනිසා ඒ අවිජ්ජාව කියන එක නෙමෙයි මේ තරහාවේ අරය අහක බලංගිය පින්ද කියලා අවිජ්ජාව කියන කොට ඇත්ත තමයි කියලා අනිත් දවසේ මාත් එයා දිහා බලන්නේ. එහෙම නැත්තම් එයාට ගිහලා කියනවා ආයේ මයි දිහා බලන්න අහක බලන් යන්න එපා. ඒතර මේ ඔක්කොම මේ අවිජ්ජාව තමයි මේ දුක හදලා දීලා යාම විසඳුනුත් දෙනවා. මෙහෙම කරොත් ওই දුක ආයෙන්නේ නැහැ. ඉතින් යාම අපිව අඬෝල එයාම කියනවා මෙහෙමයි නැලවෙන්නේ කියලා. මෙන්න මෙහෙම ටික කරොත් නැලවෙන්න පුළුවන්. ඉතින් ඔය පාරේ තමයි අපි එදා මෙදා තුර ගියේ. අවිච්‍යාව අපි අඬනෝ. ඒකල එයාම අපිව නලවන්නේ නැහැ. හැබැයි නැලවෙන හැටි කියලා දෙනවා. මෙන්න මෙහෙම මෙහෙම අරයව හදන්න මෙයාව හදන්න. එතකොට ඔයාට නැලවෙන්න පුළුවන්. ඒ වගකීම අපිට දෙනවා. ඒක සම්පූර්ණ ඉතින් ලොකු වැඩක් ඊට පස්සේ. අපි ඒක ලොකු වැඩක් විදියට බාර අරගෙන හදන්න බලන අනිත් අය. අනිත් දේවල් හදන්න බලනවා අපිට ඇඳෙන්නේ නැති විදිහට දේවල් හදන්න බලනවා. ඒතරේ අවිද්‍යාව කියන ඒ පාඩම නෙවෙයි. අපි සිහියෙන් අහනවා ඇයි මට තරහ ආවේ? ඇයි මට දුක ආවේ? එතකොට අපි බලනවා අප සිහිය කියන ආපහු බලන්න. දැන් ඔයානේ දන්නේ වා තරහ වෙයි කියලා. ඒ නිසා ඔයා මතක් කරගන්න. දැන් අපිට මතක නැහැ. ඒ වෙලාවේ අපි හරි වේගෙන් ගියා. අපිට මතක නැහැ. අපි පහු කරගෙන ගියා බොහෝ දේ. දැන් මේ මොනවද පහු කරන් ගියේ කියලා බලන්න ඕන නම් අපි ආපහු යන්න ඕනේ. නවත්තලා බැලුවොත් පේනවා ටිකක්. දැන් අපි මොකක් හරි පහු කරන් ගිහිල්ලා ගෙයක් හරි මල් ගහක් හරි වාහනයක් හරි කෙනෙක් හරි හරියට යාව දැක්කේ නැත්නම් හරි අපිට සැකයක් ආවොත් හරි අපි කරන්නේ වාහනේ නවත්තලා බලනවා. ඉතින් බැලුවහම ටිකක් පහු වෙලානේ. එතකොට අර වේගෙන් යනවට වැඩිය වේගෙන් පහු කරන් යනවට වැඩිය ටිකක් පැහැදිලිව දකින්න පුළුවන්. වේත් හරි දැක්මක් නෙමෙයි. හරි දැක්ම දකින්න නම් ආපහු යන්න ඕන. රිවර්ස් කරගෙන ගිහිල්ලා ගිහිල්ලා හරියටම එයා ළඟටම ගිහිල්ලා නවත්තලා බැලුවොත් මේ යාද නැද්ද මේ ඒ ගෙදරද නැද්ද අන්න හරියටම දැනගන්න පුළුවන්. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා කියන්නේ. එතකොට අපි ආවේගයක් එක්ක වේගෙන් ඉස්සරහට යන එක නවත්තනවා මුලින්ම. සිහිය කරන්නේ ඉස්සෙල්ලම බ්‍රේක් ගන්නවා. සිහිය ආවා කියන්නේ ඒ ආවේගයත් එක්ක අපි දුවන දිවිල්ල නවත්තනවා. නැවතෙනවා ඉබේටම සිහිය ආවොත්. තාම මේ වේගයේ තියෙනවා තරහ තියෙනවා දුක තියෙනවා. හැබැයි දැන් ඒකත් එක්ක ඉස්සරහට ලොකු සැලසුම් හදන්න යන්නේ නැහැ. එතනින් නවත්තනවා ගමන. නැව එතනින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. ආයෙත් එහෙම සිදුවීමක් වුණාම ආයෙත් අපි දුවනවා. අඬ අඬ දුවනවා, බැන බැන දුවනවා, බය වෙලා දුවනවා. ඉතින් ඒ නිසා දැන් අපිට ඕනේ එහෙම වෙන්නේ කොහොමද? ඉතින් අපි කරන්නේ සිහියෙන් ඉස්සලා නවත්ත ගන්නවා. නවත්තලා ආපහු එනවා. එහෙම ඊට එකින් එකට එනවා. තරහෙන් පටන්ගෙන දැන් තියෙන තරහ නම් එතනින් පටන්ගෙන ආපහු කොහොමද මේ තරහ ආවේ කොහොමද ආපස්සට එනවා එක. එතකොට මේ කිසියම් සිතිවිලි ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. හැම සිතිවිල්ලම අඳුනා ගන්න බැරි වෙයි. නමුත් අතරින් පතර පඩි කීපයක් දකින්න පුළුවන් කොහොමද ආවේ කියලා. එතකොට හඳුනා ගන්නවා මෙන්න මේ පඩියෙන් මේ පඩියට මේ පඩියෙන් මේ පඩියට ආවා. මෙහෙම හිතුවා. මේ හිතපු නිසායි ඒ විදියට හිතපු නිසායි මේ හැඟීම ආවේ. මෙයා මට බණින එකක් නෑ කියලා හිතුවා. එහෙම හිතාගෙන හිටියා. එහෙම හිතාගෙන හිටිය නිසායි එයා බැන්නහම මට දුකක් ආවේ. බැන්න නිසා නෙවෙයි. එයා බණින්නේ නැහැ කියලා හිතන් හිටිය නිසා. එතන ඒ සිතිවිල්ල අපි දැක්ක කියන්නේ එහෙම ආකල්පයකින් අපි හිටිය. එතන බලනවා ඒ ආකල්පය අයින් කරන්න පුළුවන්ද අපි. අයින් කරලා බලනවා. එතකොට සමහර විට ඊළඟ වතාවේ කවුරු හරි බයිනකොට එච්චර තරහින් නැති වෙයි, එච්චර දුකෙන් නැති වෙයි. මොකද දැන් බැනුම් අහන්න වෙන්නේ නැති වෙයි කියන ආකල්පේ නැහැ. බණින්න පුළුවන් ඕන කෙනෙක්. හැබැයි ඒත් ඉතින් හිත රිදෙන්න පුළුවන්. හිත රිදෙන්න පුළුවන්. ඒතර බලන ඇයි මේ දැන් හිත රිදුනේ? දැන් බණින්න පුළුවන් කියලා මන් දන්නවනේ. මෙයා බණී කියලාත් මන් දන්නවනේ. ඒත් ඇයි තාම හිත රිදෙන්නේ? හැබැයි අච්චර හිත රිදෙන්නේ නැහැ. දැන් අඩුයි. දැන් අපි එක රසකාරකයක් එකතු කරන එක අතහැරියා. දැන් ඒක එකතු කරන්නේ. හැබැයි තව ටිකක් ඉබේට එකතු වෙලා මෙතෙන්ට. ඒවා අපි කලින් දැක්කේ නැහැ. දැන් ආය හොයනවා. ආපහු බලලා බලන්න. එතකොට පේනවා හිතේ බලාපොරොත්තුවක් තියෙනවා මේ හොඳ විතරක් අහන්න. කාගෙන් වුණත් අපේ හොඳක් විතරක් අහන්න බොහොම සියුම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව කනට සද්දයක් ඇහෙනකොටම එයා තමයි ඇවිල්ලා කන ළඟට වෙලා ඉන්නේ. ආ මං ගැන හොඳක් අහන්න ලැබෙයිද? ඉතින් හොඳක් අහන්න ලැබුණොත් එයා හරි සතුටු වෙනවා. හොඳක් අහන්න නොලැබුණොත් එයාට ඒක වැඩක් නෑ කියපු දේ. හැබැයි නරකක් අහන්න ලැබුණොත් එයා අසතුටට පත් වෙනවා. ඒ බලාපොරොත්තු දැක්කහම අපිට ඒ බලාපොරොත්තුවත් අයින් කරන්න පුළුවන් ඊළඟට දැක්කේ. ඉතින් එහෙම මෙතන මේ ඇතුළත යාන්ත්‍රණය අපි හඳුනාගෙන අත්හරින්න ඕනේම අත්හරිනවා, එකතු කරන්න ඕනේම එකතු කරනවා. මොකද්ද ආවේග? ඕ, චෛතසික කිව්වහම ඔක්කොමයි තියෙනවා. සිතිවිලි, ආවේග, ආකල්ප ඔක්කොමයි තියෙතෙන්ට. හැම දෙයක්ම චෛතසිකයක් තමයි, චේතසික. ඕ, මොකද්ද විස්මූලු? එහෙම ගන්න පුළුවන්. හැබැයි ඉතින් වෙන්නේ ඔය එකතු වෙනවනේ, එකතු වුනහම හැදෙනවනේ අලුත් නිර්මාණ. දෙක තුනක් එකට එකතු වුනහම කිසිම චෛතසිකයක් උදකලාව තියෙන්නේ නැහැ. තව දෙක තුනක් අඩු ගානේ 5 6ක් එක්කවත් එකට නෑනේ. එතකොට එන නිර්දමේ 52 කී ආකාරයකට එකතු වෙන්න පුළුවන්ද බලන්න. දෙකක් එකතු වුනහම දෙකේව කීයක් හැදෙනවද? තුන තුන එකතු වුනහම කීයක් හැදෙනවද? හතර හතර එකතු වුනහම පහ පහ. ඉතින් එහෙම ගණන් මන් දන්නේ ඒ ගාන කොහොම හදන්න ක්‍රමයක් ඇති. එහෙම හැදුවොත් එහෙම බලන්න පුළුවන්. ඒකයි මේක තේරුම් ගන්න අමාරු. දැන් තණ්හාව ගන්නකො, තණ්හාව 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 කිව්වට ඒකට කොපමණ ආකාරයේ වෙස්මූණු හදාගන්න පුළුවන්ද බලන්න. ඒතර තණ්හාව තණ්හාව විදියට කෙලින්මත් එනවා, පිරිසුදු තණ්හාව විදියට එනවා. ඊළඟට අර පරිස්සම කියලා තණ්හාව එන්න පුළුවන්. අර පරිස්සම කියලා ඊළඟට ආදරේ කියලා එන්න පුළුවන්. එහෙම යුතුකම් කියලා එන්න පුළුවන්. පිරිසුදුකම කියලා එන්න පුළුවන්. ඉතින් එහෙම ඒවට අලුත් සංස්කරණ, අවිද්‍යාවට පුළුවන් මේවා අලුත් සංස්කරණ විදියට ගේන්න, කීපයක් එකතු කරලා එහා මෙහා කරලා. ඉතින් නිසා හරි ලේසි නෑ ඔය එකක්වත් හරියට හඳුනා ගන්න. එක එකපාරට බලලා මේ මෙහෙමයි කියන්න බෑ. තණ්හාව නිසත් කරන්න පුළුවන්, තණ්හාව නැතුවත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තණ්හාව තියෙන්න ඕනි කියලා එකක් නැහැ පුණ්‍ය කර්ම වලට. අපිට පොදුවේ කියන්න බෑ. ඒක පූජා කරන කෙනාගේ චේතනාව තමයි. ඒක අපි කාටවත් කියන්න බෑනේ. ඒක තණ්හාවෙන් පූජා කරන්නත් පුළුවන්, තණ්හාව නැතුවත් පුළුවන්. භක්තියෙනුත් පුළුවන්, මානෙටත් පුළුවන්, තරඟකාරීත්වයටත් පුළුවන්. ඉතින් ඒක තමයි. මේවා කිසිම එකක් සුද්ධ නෑ. සුද්ධ වූ ක්‍රියා නෑ අපිට. හැම එකක්ම අසුද්ධයි. අසුද්ධයි කියන්නේ පිරිසිදු නෑ. තව ඒවා එකතු වෙලා පටලැවිලා මිශ්‍ර වෙලා. ඉතින් හරිය අමාරුයි මේක තේරුම් බේරුම් කරගන්න. ඇත්තටම මෙතන මොකද්ද චේතනාව කියලා? බොහොම සියුම් සිහි කල්පනාවක් තියෙන්න ඕනේ සැබෑම චේතනාව හඳුනාගන්න. එනිසා තමයි ක්‍රියාවට කර්මය කියලා නැත්තේ බුදුදහම. ක්‍රියාවට නෙමෙයි කර්මය කියන්නේ, චේතනාවට. එකම ක්‍රියාව චේතනා සිය දහස් ගානකින් කෙනෙකුට කරන්න පුළුවන්. සංසන්දනය කරන්න බෑ. කිසිම ක්‍රියා දෙකක් සංසන්දනය කරන්න බෑ. ඒකේ අරමුණු වෙනස්, ප්‍රතිඵල වෙනස්, බලාපොරොත්තු වෙන දේ වෙනස්. හරියට බේත් දෙකක් සංසන්දනය කළා වගේ එහෙම කරන්න බෑ. බඩේ අමාරුවට බොන බෙහෙතකුයි උණට බොන බෙහෙතකුයි අරගෙන සංසන්දනයක් කරන්න බෑනේ. දෙකෙන් වැඩි හොඳ මොකද්ද කියලා. ඒක උණ නම් උණට බොන බෙහෙත, බඩේ අමාරු නම් බඩේ අමාරුට බොන බෙහෙත. එහෙම සංසන්දනයක් කරනවා මිසක් ලෙඩේයි බෙහෙතයි දෙක සංසන්දනය කරනවා මිසක් ලෙඩේ පැත්තකට දාලා බෙහෙත් ටිකක් අරගෙන අපිට තෝරන්න බෑ හොඳ එක මොකද්ද නරක එක මොකද්ද කියලා. සිහියෙන් සිටීම ගත්තහම එතන තේරීමක් සැසඳීමක් නැහනේ. අනිවාර්යයෙන්ම සිහියෙන් සිටිය යුතුමයි. ඒ ගැන ඒක දහමයි කොතනින් ගත්තත් කියලා නැහැ. සිහියෙන් හිටියේ නැත්තම් කමක් නැහැ. ටික වෙලාවක් සිහියෙන් හිටියේ නැත්තම් කමක් නැහැ. මේ වෙලාවේ සිහියෙන් හිටියේ නැත්තම් කමක් නැහැ. එහෙම අපිට මේ සමාවක් ගැලවීමක් නිදහසක් දීලා නැහැ. හැම වෙලාවෙම සිහියෙන් ඉන්න කියන එක. ඒ නිසා ඒක සංසන්දනය කරන්න යන්න බෑ අපිට වෙන කිසිම දෙයක් එක්ක. දැන් ඕනෑම පින්කමක් ගත්තාම ඒක හැම වෙලේම මේ පින්කම කරන්න කියලා නෑනේ. සමහර පින්කම් කරන්න පුළුවන් ජීවිතේටම එකපාරයි. සමහර ඒවා අවුරුද්දට වතාවයි. සමහර ඒවා මාසෙකට. දිනපතාම මල්ක් පූජා කරන්න පුළුවන්. හැබැයි මල් ලක්ෂයක් පූජා කරන්න බෑ දිනපතාම. ඉතින් ඒක අවුරුද්දක් නැත්නම් අවුරුදු 10කට සැරයක් ජීවිත කාලයක්. ඒ නිසා ඒව සංසන්දනය කරන්න පුළුවන්. ඒ පිංකම් කවද්ද කරන්නේ, කොයි කාලෙද? හැබැයි සිහියෙන් සිටීම ගත්තොත් ඒක හැම වෙලේම සිහියෙන් ඉන්නවා කොහේ හිටියත්. සිහිය නැත්තම් කිසියම් මොහොතක ඉතින් එතන මොනවා වෙයිද දන්නේ, මොනවා කෙරෙයිද දන්නේත් නැහැ. සිහිය නැතුව මොන පිංකම කළත් ඒකේ ලොකු පිනක් එන්නේත් නැහැ. තමන් කරන්නේ මොකද්ද? ඇයි කරන්නේ? මොකද්ද ප්‍රතිඵලය? දැන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ කිසිවක් ගැන අවබෝධයකින් තොරව ඔය කරන්නන් වාලි පුරුද්දට චාරිත්‍රයක් විදිහට සම්ප්‍රදායක් රකින්න පේන්න මොනවා කරත් ඒකෙන් ලොකු පිනක් එන්නේ නැහැ. එම නිසා මහත්ඵල මහානිසංස වෙන්නේ පින්කමක් ඥාන සම්පයුක්තව කළොත්, නුවණින් දැනගෙන කළොත්. නුවණින් දැනගන්න නම් අනිවාර්යෙන් එතන සිහිය තියෙන්න ඕනේ. ඔව්. ඒ සොයන ගමනේදී තමයි මමත්වයේ අඩු වෙන්නේ. දැන් මම නොවන බොහෝ දේවල් වලට මම කියනවා. මම මේ මගේ හැටි මෙහෙමයි එහෙම කියනවා. ඒ දැන් අපි උදේ කතා කළනේ අපි යන තැන අපේ හැඳුනුම්පත් අරන් යනවා කියලා. ඐඩෙන්ටිටි කාඩ් එක මේ මෙන්න මම කියලා පෙන්නන්න. අනිත් අයට පෙන්වන්න අපිට ඕනේ නැහැ. නමුත් අනිත් අයට අපි හඳුන්ලා දෙන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපි ගෙනියන තව එකක් තියෙනවා. මේ ATM කාඩ් එක ඒකත් ගෙනියනවනේ යන්නේ නැතන හදිස්සියක් වුණොත් එහෙම කියලා. account එකෙන් අපේ account එකෙන් සල්ලි ගන්න. එතකොට ඒකත් අපි යන්නේ නැතන ගෙනියනවා. ඒ ඒ ප්ලාස්ටික් කාඩ් එකම නෙවෙයි මානසික වශයෙන් අපේ ගිනුම් ටික අපි ගෙනියනවා යන යන තැන. ගිහිල්ලා ඒ අවශ්‍ය ඒ තැනකදී ඒ අවශ්‍ය ගිනුමෙන් අපි ගන්නවා. ඉතින් එහෙම තමයි මමත්වයේ පෝෂණය වෙන්නේ. මම මෙහෙමයි කියලා අපි හිතන් ඉන්නවා. ඒ මෙහෙමයි 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 කියලා එක එක ගිනුම් ඇරලා තියෙනවා. මගේ ගිනුම්, මම කියන ගිනුම් ගොඩක්. ඉතින් සිදුවීම එක්ක කරන්නේ සමහර ගිනුම් පෝෂණය වෙනවා. සමහර ගිනුම් ඒවා හීන වෙලා යනවා. වැහෙන්නේ නැහැ. නමුත් ඒවා අඩු වෙලා යන ගිනුමුත් තියෙනවා. කෙනෙක් දැන් දිගින් දිගටම බෙදා ගන්න දෙන්න එහෙම පුරුදුනොත් මම එහෙම දෙන කෙනෙක් බෙදා ගන්න කෙනෙක් කියලා. එතකොට ඒ ගිනුම පෝෂණය වෙනවා. මම එහෙම කෙනෙක් කියන ගිනුම පෝෂණය වෙනවා. එතකොට මම එකතු කරන කෙනෙක්, රැස් කරන කෙනෙක් කියන ගිනුම ඒක ශේෂ වෙවි යනවා. හැබැයි නැති වෙන්නේ නැහැ. ඒකත් තියෙනවා. ඒ ගිනුම තාම ක්‍රියාත්මකයි, වළංගුයි. ඉතින් අපි ගනුදෙනු කරන ගිනුම් ටික තමයි නිතරම පිරෙන්නේ, එළියට තියෙන්නේ. එහෙන් බලන්න මේ අපි කොපමණ ගිනුම් ගොඩක් ඇරලා තියෙනවද තමන් ගැන. මම මෙහෙමයි කියලා, මගේ හැටි මෙහෙමයි කියලා පෞද්ගලික ගිනුම් කොපමණ තියෙනවද? එතකොට අපි යන තැන මේ හැම ගිනුමක්ම මේ ගිනුමකටම ගිනුමක් එක්කම ගනුදෙන කරන්න පුළුවන් හැකියාවත් අරන් යන තිය. ඕනෑම සිදුවීමක් වුණා අපි එකපාරට කොයි ගිනුම එක්කද සම්බන්ධ වෙන්නේ, කොයි ගිනුමෙන්ද මේ සිදුවීමට සම්බන්ධ වෙන්නේ, කොයි ගිනුමෙන්ද ගන්නේ, කොයි ගිනුමටද මේ සිදුවීම දාන්නේ කියලා බලනවා. එහෙම තමයි මමත්වයේ පෝෂණය. එහෙම නැතු මම කියන්නේ මේ භෞතික වස්තුවකට නෙමෙයි. එහෙම එකක් නෑ. මම කවුද කියලා හොයන්න ගියාම අපිට මොනවත් භෞතික වශයෙන් දෙයක් අහු වෙන්නේවත් පේන්නේවත් එහෙම එකක් නෑ. මෙතන තියෙන්නේ චරිත ලක්ෂණ රාසියක් සහ ඒ චරිත ලක්ෂණ එකතු කරලා ඒ චරිත ලක්ෂණ සම්බන්ධ කරලා හදාගත්ත ගිරුම් ටික ගනුදෙනු කරන්න. එතකොට ඒ ගිනුම් වලට ඉතින් අපේ අනන්‍යතාවය අපේ අස්සන දීලා තියෙනවා. ඉතින් අපිට ඒ නිසා අපිට විතරයි ඒ ගිනුම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම මෙහෙමයි අර එහෙමයි කියලා. හැබැයි දැන් සිදුවීමක් වෙනකොට මොනවා හරි බලන්න, හොඳ සිහියෙන් ඉඳලා බලන්න මොන ගිනුමෙන්ද මේ සිදුවීම එක්ක ගනුදෙනු කරන්න යන්නේ, මොන සිදුවීමද එකපාරට එළියට එන්නේ මේ හවල් ගිනුමට යන්න ඕනි කියලා. ඉතින් මේක බලන්න. මේ වගේ සිදුවීමක මම මෙහෙමයි වැඩ කරන්නේ. ඒතරේ තමයි මමත්වේ. ඒතර මම කොහොමද මෙහෙම සිදුවීමක වැඩ කරන්නේ කියන එක කලින් ගත්ත තීරණයන්නේ සිදුවීම දැන් වෙන එක. ඒතර අපි අතීතයේ ගත්ත තීරණ වර්තමානයේ ක්‍රියාත්මක කරනවා. වර්තමාන සිදුවීම එක මොනවා වුණා? ඒ වෙනුවට වර්තමානයේ සිදුවීම හඳුනා ගන්න, සිදුවීම අධ්‍යයනය කරන්න. ඒකට තමයි සිහිය ඕනේ. අතීතගත තීරණ ක්‍රියාත්මක කරන්න යන්න එපා මේ වෙලාවේ. ඒ හැම සිදුවීමක්ම හොඳට අධ්‍යයනය කරන්න, නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කිරීමට සිහිය ඕනේ. ඊළඟට ඒ සිදුවීමට වඩාත්ම ප්‍රඥාවන්ත ප්‍රතිචාරය මොකද්ද දෙන්න පුළුවන්? එතකොට දැන් අපි ප්‍රඥාව කියන ගිනුමක් අරිනවා. ඒක මෙච්චර කල් ඇරලා තිබුණේ නැහැ. මෙච්චර කල් තරහ කියන ගිනුමත් එක්ක ගන්දෙනු කරා, කෑදරකම කියන ගිනුමත් එක්ක, ඊර්ෂ්‍යාව කියන මානය, අනුකම්පාව, මේ මහ ගිනුම් ගොඩක්. හැබැයි මේ හැම ගිනුමක් එක්කම මමත්වයයි පෝෂණය වෙලා තියෙන්නේ. දැන් අපි අලුත් ගිනුමක් අරිනවා, ප්‍රඥාව. වඩා ප්‍රඥාවන්ත ප්‍රතිචාරය මොකද්ද මේ සිතුවීමට දෙන්න පුළුවන්? ප්‍රඥාව හැම විටම වර්තමානයේ අධ්‍යයනය කරලා ඒ වර්තමාන සිදුවීම, වර්තමාන සාධක සියල්ල මත තමන්ටත් අනුන්ටත් වඩාත්ම හිතකර තීරණය තමයි ගන්න. ප්‍රඥාව මමත්වයේ පෝෂණය කරන්නේ කවදාවත්, තමන්ගේවත් අනුන්ගේවත්. දුක අඩු කරනවා, එච්චරයි. දුක අඩු කරනවා. මමත් ඒ කරන්නේ දුක වැඩි කරනවා. එයාට දුක තියෙනවද නැද්ද කියන එක වැදගත් නෑ. එයාට එයාව තමයි වැදගත්. මම කියන එක තමයි වැදගත්. ඒ සිදුවීමෙන් සිදුවීමට බලන්න මමත්වයෙන් ඒ සිදුවීමට සම්බන්ධ වෙනවද, ප්‍රතිචාර දක්වනවද, මමත්වයෙන් ප්‍රතික්‍රියා දක්වනවද, එහෙම නැත්නම් ප්‍රඥාවෙන් ප්‍රතිචාර දක්වනවද? ප්‍රඥාවෙන් සිදුවීමකට ප්‍රතිචාර දක්වන්න දක්වන්න මමත්වය අඩු වෙනවා, දුකත් අඩු වෙනවා. තමන්ට දුකත් අඩු වෙනවා, අනිත් අයට දුකත් අඩු වෙනවා. ඔය අපි වෙස්මුණු ගැන කතා කළා. ඔය හැම වෙස්මුණක්ම අවසාන වශයෙන් මමත්වයේ නිර්මාණ. එයා එක එක සිතිවිලි හැඟීම් අල්ලගෙන වෙස්මුණු හදනවා. එයාට වෙස්මුණු ඕනේ මමත්වයට. එහෙම නැත්නම් යාට ප්‍රකාශ වෙන්න විදිහක් නැහැ මමත්වයට. එයා වීරයෙක් ද මමත්වයේ වැඩි කියලා කියනකොට අපි කාට හරි අපි කියන්නේ යා හරි ශක්තිමත් කෙනෙක්, ප්‍රබල කෙනෙක් වගේ හැඟීමක් නෙන්නේ මමත්වයේ වැඩි කිව්වහම. ලොකු මමත්වයක් තියෙන කෙනෙක් කියන්නේ මහා විකම් මහා යෝධයෙක් වගේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. මමත්වයේ වැඩි වෙනවා කියන්නේ හරිය දුර්වලයි කියන එක. එයා එයා තුලින් ශක්තිමත් නැහැ. මමත්වයේ ඇත්ත ස්වභාවය මොකද්ද? හරියට පඹයෙක් වගේ. මමත්වයේ ඇත්තම ඇත්ත මොකද්ද? එයා පඹයෙක්. ඒතර එයාට බෑ කෙලින් හිටගන්න. කොහොමත් බෑ. දැනනම් පිදුරු ටිකක්. නිකන් කෝටු කෑලි ටිකක්. වළඳක්, කිස් වළඳක්, පරණ කැඩිච්ච. හැබැයි ඒව ටික ඔක්කොම යා වහගන්නවා අනුන්ගෙන් දේවල් අරගෙන. කෙනෙක්ගෙන් කලිසමක් අරගෙන ඇඳ ගන්නවා, තව කෙනෙක්ගෙන් කෝට් එකක් අරන් ඇඳ ගන්නවා, තව කෙනෙක්ගෙන් සන්ග්ලාස් දෙයක් දා ගන්නවා, තව කෙනෙක්ගෙන් සපත්තු දෙකක්. දැන් මේ ඔක්කොම දාගත්තාම එයා ඊට පස්සේ ලොක්කෙක් වගේ ඔක්කොමලා බය කරනවා. ඊට පස්සේ කුරුල්ලොත් බයයි, සත්තුත් බයයි. හැබැයි එයා එයාට එයාගේ කියලා කිසි එකක් නැහැ. එයා අනුන්ගෙන් ගත්ත ටික එයා අපව දුන්නොත් එහෙම එයාගේ එයා නෑ, නිකම්ම නිකමෙක්. නිකම්ම නිකමෙකුටත් වඩා නිකමෙක්. ඒක කිසිම දෙයක් නෑ ඊට පස්සේ. බොරුවක්. බොරුවක් වුණාට එයා හරී කපටි. මමත්වයේ හරීම කපටි. එසේ හැම දෙයකින්ම පුංචි නූල් පොටකින් පවා බලන්න එයාව ගැට ගහගන්න, එයාව ශක්තිමත් කරගන්න, එයාව උස් කරගන්න, ලොකු කරගන්න, මහත් කරගන්න. එයා කවදාවත් හිතන්නේ බලාපොරොත්තු වෙන්නෙත් නෑ, කරන්නෙත් නෑ තමන්ව අත්තරින්න. තව දෙයක් කාගෙන් හරි අරගෙන තමන් බැබලෙන්න බලනවා මිසක් මේ ඒ ගත්ත දේවල් ආපහු දෙන්න අතාරින්න හිතන්නේව නෑ මමත්තේ. එක මිනිස්සෙක්, ඒ මිනිස්සයා හැමෝම ටිකක් පිස්සු කියපු කෙනෙක්. මෙයා දවසක් එයාගේ වී ටිකක් අරගෙන වී ටික අඹරගන්න මෝලට ගියා. ඉතින් මෝලට ගිහිල්ලා ඒ වී මෝල් හිමියට ඒ වී ටික දීලා මේක අඹරලා දෙන්න කිව්වා. ඉතින් ඒ වී ටික ඒ මෝල්ෙට දාලා අඹරිලා මේ පැත්තෙන් හාල් වෙනවා. ඉතින් එතන ඊට කලින් අඹරලා දාපු හාල් ගොඩකුත් තිබ්බ පැත්තක අයින් කරලා ඒකේ වී මෝල් හිමියටයි ති හාල් ගොඩ. දැන් මේ මෙතන වැටෙනවා තමන්ගේ හාල් ටික. ඉතින් මෙයා ගෙනිච්ච මල්ලට ආපවර වී ගෙනිච්ච මල්ලට අර හාල් ටික දාගත්තා. දාගන්න ගමන් අර ගොඩිනුත් ටිකක් දාගත්තා මේකට. දාගන්නකොට ඒ වී මෝල් හිමියා ඇහුවා, මොකද ඔය කරන්නේ? ඕක මේ මගේ මගේ හාල් ගොඩ අනේ මට ටිකක් පිස්සු කිව්වා මෙයා මට පිස්සු හොඳ සිහි කල්පනාවක් නැහැ ඒකයි ත්‍රේ විමෝල් හිමියක් වයි තියෙන හැම හොඳ සිහි කල්පනාවක් නැත්තම් ඔයාගේ හාල් ටිකෙන් ටිකක් මගේ කොටට දාන්න තිබ්බනේ එතන කිව්වා නෑ මට එච්චරම් පිස්සු නැහැ කියලා ඕනෑම පිස්සුවක් ඇතුලේ මමත්වය එයාව එයාට ගන්න එයාව පෝෂණය කරගන්න එයාව ශක්තිමත් කරගන්න තමයි බලන්නේ ඒක හැම හැඟීමක් හැම ක්‍රියාවක් එක්කම තියෙනවා කොහෙන් හරි එක බිඳුවක් හරි එක නූල් පටක් හරි අරගෙන මොකද එයාට කිසි දෙයක් නැහැ ඒක තමයි ඇත්ත එයාට කිසිම දෙයක් නැහැ එයාගේ කියන එනිසා තමයි මමත්වයත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්නේ. එයාට බෑ අපිව දුර ගමනක් එක්ක යන්න. සාර්ථකත්වයකට එක්ක යන්න බෑ. අපි සාර්ථකයි කියලා එයා පෙන්නනවා. ආ දැන් ඔයා හරි සාර්ථක කෙනෙක්. හැබැයි එයා එක්ක ගියොත් එහෙම අපි එයා පෙන්නන තැන ඒක කඩාගෙන වැටෙන තැනක්. එතන පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. හැබැයි ටිකකින් කඩාගෙන වැටෙනවා. හිටියටත් ඇදී පල්හැට එන්න වෙන්නේ. එනිසා තමන්ගේ මමත්වය හඳුනාගන්න ඒ මමත්වයට කෑම දෙනවා වෙනුවට ප්‍රඥාවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම අනුන්ගේ මමත්වයත් හඳුනාගෙන ඒවටත් කෑම නොදී ඉන්න බලන්න. අනුන්ගේ මමත්වයට ඒක අපි හිතනවා ඒ අයගේ මමත්වයට කෑම දුන්නාම ඒ අයගේ මමත්වයේ උඩින් තිබ්බහම අපිට දේවල් ලැබෙයි අපිට හොදක් වෙයි හැබැයි ඒක ඇත්තටම ඒ හිතන්නේත් අපේ මමත්වේම තමයි ඒ මමත්වේ තමයි එහෙම හිතන්නේ එයා තමන් වන්දෝල වාසි ගණ්ඩත් බලනවා අනුන් වන්දෝල වාසි ගණ්ඩත් බලනවා හැබැයි ලැබෙන අවසාන වශයෙන් අවාසියක් මිස ලැබුණු වාසියක් නෑ ඒ පඹයම තමයි මොනවා ඇඳගත්තත් පැළඳගත්තත් දාගත්තත් කල්‍යාණ මිත්‍රවරුනි අපි මේ පොයි දවසේ වැඩසටහනේ අවසානයේට එමින් සිටින්නේ එක පැත්තකින් හයහතක වැඩසටහනක් අනිත් පැත්තෙන් බොහෝම දිගු කාලයක් ගත වුණා වගේ දැනෙන්න ඇති දුර ගමනක් ආවේ මෙතනට සමහර කෙනෙක් මේ දින කීපෙම ඒ දින තුනේ වැඩසටහනටත් එකතු වුණා බොහෝ දෙනෙක් අද උදෑසන මේ පෝදා වැඩසටහනට මෙතනින් ලොකු දෙයක් නොවුනා වෙන්න පුළුවන් එහෙම වෙන්න අවශ්‍යත් නැහැ හැබැයි අපි කොහොමද සී කල්පනාවෙන් ජීවත් වෙන්නේ ඒ හැර වෙන පිළිසරණක් අපි කාටවත් නැහැ උදව් දෙයි හැබැයි අපිට ඇත්තටම පිළිසරණක් ලැබෙන්නේ පිටක් ලැබෙන්නේ අපේම සී කල්පනාවෙන් පමණයි මේ නැවත නැවත අපි අවධාරණය කරනවා තමන්ගේ සිහි කල්පනාව සරණ යන්න. සිහිය නැති කරගෙන මොනවා සරණ ගියත් මොනවාගෙන් පිටක් බැලුවත් ලැබුවත් ලොකු වැඩක් වෙන්නේ නැහැ. තව තව එරෙනව මිසක්. සිහි කල්පනාවෙන් ඉන්න දවසක් තැනක් වෙලාවක් ඉරියව්වක් නැහැ ඒ බව අපි කවුරුත් දන්නවා සිහිය ඒ සියල්ල ඉක්මවා යන අපූරු බලවේගයක් තැනක් ඉරියව්වක් දිනයක් වෙලාවක් ඒවට සීමා නොවුණු අපූරු ශක්තියක් තමයි සිහිය කියන්නේ සිහියෙන් ඉන්න ඕන කිසි කෙනෙකුට අපිව නවත්තන්න බෑ නීති දාලා දඬුවම් දීලා හිර කරලා සිහියෙන් ඉන්න එක වළක්වන්න බෑ. හුස්ම ගන්න එක නැහය වහලා කෙනෙකුට නවත්තන්න පුළුවන්. හැබැයි ඒ අවසාන හුස්ම ටික හරි එළියට දාන එක සිහියෙන් කිරීම කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා සිහිය තමයි අපිට ඇත්තටම ඉන්න ලොකුම ආධ්‍යාත්මික මිත්‍රයා, කල්යාණ මිත්‍රයා, අපේම සිහි කල්පනාව. වඩ වඩාත් සිහියෙන් ඉන්න අදිෂ්ඨාන කරගනිමු. වඩ වඩාත් සිහියෙන් ඉන්න වීරිය කරමු. අපි කොහේ හිටියත්, මොන ඇඳුමැඳන් හිටියත්, මොන ඉරියව්වේ හිටියත්, අද මේ පෝය දවසේ එක පැත්තකින් අපි එකට එකතු වෙලා කල්‍යාණ මිත්‍රයන් විදිහට සාමූහිකව මේ දහම් මගෙහි මැදුම් පිළිවෙතෙහි අඩියක් දෙකක් ගමන් කරන්නට උත්සාහ කළා. අප කොහේ හිටියත් ඒ පෞද්ගලිකව ගමන් කරන ධර්ම මාර්ගයේ එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි පිරිසක් විදියට සාමූහිකව එකට එකතු වෙලා අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන්ට උපකාරී වෙමින්, සහයෝගය දෙමින් අද දවසේ ආධ්‍යාත්මිකව බෙදාගත්තා. ඉතින් මේ කාර්යයට අපට දානමය වශයෙන් අනුග්‍රහය දැක්වූ ඒ කල්යාණ මිත්‍ර පින්වතුන් මේ වෙලාවේ සිහිපත් වෙනවා. අපි කවුරුත් දන්න බණ්ඩාරනායක මහත්මයා මෙතන ඉන්න හැමෝම වගේ හඳුනනවා. එතුමා ඊයේ සහ අද උදේ අපට දානයේ ගිලම්පස මේ විශාල පිරිසකට සකස් කරලා පිරිනැමුවා. බොහෝම ලැදියාවකින්, හැඟීමකින්, දානයේ පිළිබඳ අවබෝධයකින් සහ මේ පිරිස පිළිබඳ ගෞරවයකින්. තහවල් දානය අපට පිරිනැමන්නේ කාන්ති ජයවර්ධන මහත්මිය, ස්වර්ණලතා දේවනාරායන මහත්මිය සහ චන්ද්‍රා දිසානායක මහත්මිය. එතුමියන්ලාත් බොහොම කාලයක් තිස්සේ මේ මධ්‍යස්ථානයට පැමිණෙනවා, භාවනා කරනවා. එදිනදා ජීවිතය ඇතුලේ මේ භාවනාමය අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නවා. එයින් ජීවිතය සැනසිලිදායක පැත්තකට ගෙනියන්න වීරිය කරනවා. ඉතින් අපිට හරි සතුටුයි එබඳු යෝගීන්, කල්‍යාණ මිත්‍රයන් ගේ ප්‍රගතිය, ඉදිරි ගමන දකිනකොට. එතුමියන්ලා මේ දානමය දහවල් දානය අපට පිරිනමන්නේ කාන්ති ජයවර්ධන මහත්මියගේ මියගිය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න, සහ ස්වර්ණලතා දේවනාරායන මහත්මිය, චන්ද්‍රා දිසානායක මහත්මිය, එතුමියන්ලාගේ මියගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න, ඒකම ස්වර්ණලතා මහත්මියගේ මියගිය සොහොයුරාටත් පුණ්‍යානුමෝදනා කරන්න. මූලික වශයෙන් ඒ අරමුණ ගිය පොය දවසේ තමා මේ දානේ බාරගත්තේ. ඒ බාර ගන්නකොට කාන්ති ජයවර්ධන මහත්මිය දැනන් හිටියේ නෑ. ඒ මොහොත වෙනකොට තමන්ගේ පියතුමා අභාව ප්‍රාප්ත වෙලා කියලා. ඒ දන්නේ නැතුව තමයි මේ දානේ බාරගත්තේ. දන්නේ නැතුව කියන්නේ එහෙම තාත්තට පින් දෙන්න ඕනි කියලා නෙමෙයි මේ දානේ බාරගත්තේ. නමුත් ඒ ගිය පොයේ දවසේ වෙනකොට ඒ පියතුමා අභාව ප්‍රාප්ත වෙලා, ඉතින් අදට හරියට මාසෙයි එල්.ඊ. ජයවර්ධන මහත්මයා. ඉතින් අපි මේ වෙලාවේ ඒ එතුමියන්ලා නමින් මිය පරලොව ගිය ඒ පියතුමා, ඒ දෙමව්පියන්, ඒ සොහිවරා, කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා නමින් මිය පරලොව ගිය හැම දෙනා, ඔබ අප නමින් මිය පරලොව ගිය හැම දෙනාම සිහිපත් කරගනිමු. මෙබඳු පින්කම් වලට, මෙබඳු කුසල කර්ම වලට බලාගෙන හරි සම්බන්ධ වෙන්නේ හැම දිනාටම හැකියාව ලැබේවා. කොහි හිටියත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. මේ ජරමර තියෙන සසර ගමනින් ඉක්මනටම එතර වෙන්න මේ පින්කම් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම එතුමියල්ලා බලාපොරොත්තු වෙනවා එක් ජයවර්ධන මහත්මියගේ ජීවත්ව සිටින, සුජීවත්ව සිටින ඒ මෑණියන්ට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සනායක මහත්මියගේ, දේවනාරායන මහත්මියගේ දූ දරුවන්ට ආශිර්වාද කරන්න මේ පින්කම. ඒ වූ දැහැමි බලාපොරොත්තු එතුමියන්ලාගේත්, ඔබ අප හැම දෙනාගේමත් ඒ දැහැමි බලාපොරොත්තු ඒ වූ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඔබ අප හැම දෙනාටම මේ ගමන නොනැවතී ඉදිරියට යන්නට අවශ්‍ය කායික, මානසික නිරෝගීතාවය, විවේකය සහ කල්යාණ මිත්‍රාශ්‍රය තෙරුවන් සරණින් ලැබේවා.